ගරු මුලසමාරූඪ මන්ත්‍රීතුමනි, සෞභාග්‍ය දැක්ම යටතේ අපගේ රජයේ මංගල අයවැය සම්බන්ධයෙන් යම් අදහසක් පළ කරන්න අවස්ථාව ලැබීම ඉතාමත් සතුටක්. අපි මේ අයවැය විවාදයට මුහුණ දෙන්නේ විපක්ෂය විසින් ගෝටා ෆේල් කියන කැම්පේන් එක, එහෙම නැත්නම් මතවාදය සමාජය තුළ ස්ථාපිත කරන්න ඉතාමත් අසාර්ථක උත්සාහයක යෙදිලා තියෙන වෙලාවක. ගෝටා ෆේල් කියලා මේ කියන්නේ කවුද කියන එක ගැන මහජනතාව දන්නවා. ඒ වගේම ඉතිහාසයේ පුරාම ෆේල් වෙච්ච පිරිසක් මෙහෙම කියන බවත් මහජනතාව දන්නවා. 1977 ආණ්ඩුවක් පිහිටෙව එක්සත් ජාතික පක්ෂය ඒ වෙනකොට තිබ්බ දේශීය නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවට්ටලා ආනයන මත පදනම් වූ පරගැති යැපෙන ආණ්ඩුක ආර්ථික ක්‍රමයක් හදලා විතරක් නෙමේ රටේ සමස්ත සමාජ හරපද්ධතිය විනාශ කරලා ඒ අයගේ ෆේල් බව නැත්තම් අසමත් බව ප්‍රකාශ කළා විතරක් නෙවෙයි, පුරා අවුරුදු 30ක් ඈතට දිව යන යුද්ධයක්, දහස් ගණන් මිනිස්සුන්ගේ ජීවිත බිලගන්න යුද්ධයක් බවට පරිවර්තනය කරන්න ඒ අයගේ වැරදි දේශපාලන තීන්දුව තීරණ ඉවහල් වෙලා රට දෙවන්ති යුද්ධයක් කරාගෙන ඇහිලා ඉතාමත් අසමත් බවක් පින්නවා කියන එක අපි කවුරුත් දන්නවා. රටේ වාසනාවකට වගේ 2005 අවුරුද්දේ රාජපක්ෂවරු බලයට ඇවිල්ලා අවුරුදු 30ක් පුරා පැවති යුද්ධය අවුරුදු 3මාරක ඉවර කළා. මේ රටට සාමය උදා කළා විතරක් නෙවෙයි, දැවැන්ත ආර්ථික සංවර්ධනයක් මේ රටට උදා කළා. අධිවේගී මාර්ග හැදුවා, මහා මාර්ග හැදුවා, දුම්රිය මාර්ග හැදුවා, ගමේ පාරට කාපට් එක වැටුණා, පාසල් හැදුවා, රෝහල් හැදුවා, තැපැල් කන්තෝරු හැදුවා, මාතෘ සායනය හැදුවා, වරාය හැදුවා, ගුවන්තොටු පොළ හැදුවා. දැවැන්ත සංවර්ධනයක් රටට ගේන වෙලාවක අන්තර්ජාතික කුමන්ත්‍රණකාරයෝ පිරිසක් එක්ක එකතු වෙලා යලිත් ඒ ආණ්ඩුව බිඳවට්ටලා 2015 ආණ්ඩුවක් හැදුලා අවුරුදු 4මාරකට. ඒ අවුරුදු 4මාරේ අසමත් ආණ්ඩුවට මොකද වුනේ? ඒ ආර්ථික වර්ධනයේ 7% වගේ තිබ්බ ආර්ථික වර්ධනයේ 2.3% දක්වා පහත දැම්මා. දළදේශීය නිෂ්පාදනයෙන් 29.8% වුණු රජයේ ජාතික ඉතුරුම් දළදේශීය නිෂ්පාදනයෙන් 25.3% දක්වා පහත දැම්මා. ජනතාව පිට බදු පිට බදු පටවල ව්‍යාපාරිකව හුරගෙන කාලා බදු ආදායම රුපියල් බිලියන 1050ක් උ බදු ආදායම රුපියල් බිලියන 1735ක් වැඩි කරගෙන මහා මුදල් සම්භාරයක් විනාශ කළා. යුද්ධ නැතුව, කොවිඩ් නැතුව, ගෝලීය මූල්‍ය අර්බුද නැතුව රාජ්‍ය වියදම රුපියල් බිලියන 1796 සිට බිලියන 2915 දක්වා වැඩි කළා. මහබැංකුව බිඳ දාලා ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව කරලා මූල්‍ය වෙළඳපොළ සමස්තයක් හැටියට විනාශ කරලා පොලි අනුපාත 13.6% දක්වා ඉහළ යන තැනටත්, ඇමරිකානු ඩොලරක අගේ රුපියල් 130 සිට 183 දක්වා ඉහළ යන විදිහටත් මේ රටේ ඉතාමත් අසාර්ථක පාලනයක් ගෙනහිල්ලා ෆේල් බව ඔප්පු කළා. මෙන්න මේ தத்துவය තුළ තමයි මෙහෙම ෆේල් වෙද්දි තමයි ජනතාව පිටපිට තුන් වතාවක් පළාත් පාලන මැතිවරණයේදී, ජනතාව ජනාධිපතිවරණයේදී, පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව දුන්න ලකුණු අනුව මේ අය ෆේල් කියන බව සහතික වුණා. මේකේ ප්‍රතිඵලයක් හැටියට තමයි නොවැම්බර් මාසේ 18 වෙනිදා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති ධුරේ බාරගත්තේ. බාරගත්ත දා ඉඳලා මොකද වුණේ? මුල් මාස 4ම ගත වුණු විපක්ෂයට බලහිමි පාර්ලිමේන්තුවක් එක්ක අබමල් රේණුවක උදව්වක් කළේ නැ ආණ්ඩුව කරගෙන යන්න. ඒ නිසා එතුමාගේ මාස 4ක් විනාශ කළා පරණ පාර්ලිමේන්තුව විසින්. මාර්තු 2 වෙනිදා පාර්ලිමේන්තුව ඉස්සරහ ඇහැරියේ අප්‍රේල් 25 මැතිවරණයේ තියලා අලුත් ආණ්ඩුවක් හදන්න. ඒ අතරේ ලංකාවට කොවිඩ් වසංගතය ආවා. මැතිවරණ පැත්තක තියලා කොවිඩ් විනාශ කරන්න දැවැන්ත ප්‍රයත්නයක් ජනාධිපතිතුමා ඇතුළු කාර්ය සාධක බලකාය විසින් ගෙන ගියා. මරණ ආසාදිත සංඛ්‍යාව 3300කට සීමා කරලා, මරණ ගණන 13කට සීමා කරලා ඒ කොවිඩ් යුද්ධයෙන් ඉතාමත් සාර්ථක ලෙස ජයාරං ආණ්ඩුව සමත්, ගෝඨාභය සමත් කියන පණිවිඩය රටට දුන්නා. ඉන්පස්සේ මැතිවරණය තිබ්බ අගෝස්තු මාසේ. මේ ආණ්ඩුව හැදුවේ අගෝස්තු මාසේ 20 වෙනිදා. ආණ්ඩුවට ගත වෙලා තියෙන සති 10යි. සති 10ක ආණ්ඩුවකට තමයි මේ විපක්ෂයේ අසාර්ථක උත්සාහයක් දරන්න මේක ෆේල් 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 කියන්නේ. හැබැයි අපි බොහොම පහසුවෙන් කියනවා ගෝඨාභය රාජපක්ෂ රට හදන සෞභාග්‍ය දැක්ම අපේ අවුරුදු 5ක වැඩපිළිවෙලක්. මේ අවුරුදු 5ක වැඩපිළිවෙල ඇතුලේ ඉතාමත් සාර්ථක මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන අවුරුදු 5ක වැඩපිළිවෙල ඇතුලේ මේ අයවැය අස්සක් මුල්ලක් නැර කියවුවොත් අපිට කනගාටුයි. මට තේරෙන තාලෙට විපක්ෂයට මේ අයවැය කියව ගන්න තේරෙන්නේ නැහැ. මේ අයවැය අස්සක් මුල්ලක් නැර කියවුවොත් මේ රට සංවර්ධනය කරන විදිහ තමයි මේ අයවැය තියෙන්නේ. මම උදේ අහගෙන හිටියා එක්සත් ජාතික පක්ෂ නැත්නම් දැන් ඉන්න විපක්ෂයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් කියනවා අයවැයක් තියෙන්නේ ජනතාවට සහන දෙන්න විතරයි කියලා.
Honorable, you have two more minutes. You have two more minutes.
Rate ilang aurudde samvardhana salasma. ආයවැය කියන්නේ ඒ නිසා මේ දීලා තියෙන අවුරුදු පහක දෙවන්ත වැඩපිළිවෙලේ ඊළඟ අවුරුද්දේ සැලැස්ම බව මම ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි මේ අයවැය ගැන චුට්ටක් අපි කතා කළොත් මේ අයවැයේ තියෙන සුවිශේෂී අංග ගණනාවක් මේ අයවැය පුරා තියෙනවා ඇත්තම කිව්වොත් අපේ මම විශේෂයෙන් මගේ පළාතට අදාළ දේවල් ටිකක් කියනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව අපෙන් හැමදාම ඉල්ලුවේ ගොවි ජනතාව ඉල්ලුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ප්‍රධාන වාරි ව්‍යාපෘති ගණනාවක් නිම කරලා වැව් ටික ප්‍රතිසංස්කරණය කරලා ජලය දෙන්න වැඩපිළිවෙලක් මේ අයවැය ඇතුලේ තියෙනවා. ඒ වගේම වයඹ ජනතාව වැඩි හරියක් ඉල්ලුවේ පානීය ජලය ජල සම්පාදන යෝජනා ක්‍රම ගණනාවකට මුදල් වෙන් කරලා කුරුණෑගල ඇතුළු අතිවිශාල ප්‍රදේශයක ජනතාවට ජලය දෙන්න වැඩපිළිවෙලක් සුවිශේෂ වැඩපිළිවෙලක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම වයඹ ජනතාව ඉතාමත් උනන්දුවෙන් ඉල්ලුවේ මේ අලි ප්‍රශ්න විසඳලා දෙන්න කියලා අලි ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙලකුත් මේ අයවැය ඇතුලේ තියෙනවා. ඒ වගේම වියදම් අඩු කරලා නාස්තිය දූෂණය අඩු කරලා කාර්යක්ෂමතාව වැඩි කරන අයවැයක් මේක. වසර පහක්
ගරු මන්තුමා කැටියෙන් අවසන් කරන්න. කැටියෙන් අවසන් කරන්න.
මේක 8% වගේ සීමාවක පුංචි සීමාවක තියාගන්න පුළුවන් වැට්බදු ඇතුළු බදු ප්‍රමාණය අඩු කරන්න පුළුවන් අඩු කරන්න මුලපුරපයක් මේක. ඒ වගේම ලක්ෂ 30ක ආදායමකට
කැටියෙන් අවසන් කරන්න ගරු මන්තුමා.
මේක. ඒ නිසා මුළු රටම අන්තර්ජාල පහසුකම් දෙන්න වැඩපිළිවෙලක් මේ අයවැයේ තියෙනවා. ඇත්තටම ගරු මූලාසනාරුවර මන්ත්‍රීතුමනි මගේ මේ හදාගෙන ආපු කතාව මට කරගන්න විදියක් නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මම මේ මගේ කතාව හැන්සාත්ගත කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් මම විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා මේ සම්ප්‍රදායික විපක්ෂයම වෙන්නේ නැතුව මේක දිහා දැස් හැරලා බලන්න මේකේ අස්සක් මුලක් නැර කියන්න රට සංවර්ධනය කරන
ගරු මන්තුමා අවසන් කරන්න.
අපි ඉදිරිපත් කරලා තියෙනවා මේක තේරුම් ගන්න
අවසන් කරන්න ගරු මන්තුමා.
උපදේශය ඔබතුමාලාට දෙමින් ඒ වගේම මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ඔනරබල් චන්දිම වීරක්කොඩි.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි ලංකා ඉතිහාසයේ අභියෝගාත්මකම අවස්ථාවක අපේ රජය මේ අයවැය යෝජනා ඉදිරිපත් කරන්නේ රටක් හැටියට ත්‍රස්තවාදයෙන් මිදිලා වේගවත් සංවර්ධනයකට රට යොමු කරලා 2015 වර්ෂයේ අපි පරාජයට පත් වුණා. ඉන් අනතුරුව මේ රටේ ආර්ථික වර්ධන වේගය බිමට වැටෙද්දී කිසිදු වැඩපිළිවෙලක් නොමැතිව රට අයාලේ ගමන් කරද්දී කට වහගෙන හිටපු උදවිය මේ මොහොතේ ප්‍රශ්න කරනවා මේ රට යන්නේ කොහාටද කියලා. ඔබ හැම දෙනාම දන්නවා ලෝකය කඩා වැටිලා තියෙනවා කොවිඩ් අර්බුදයත් එක්ක. ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් එක්සත් රාජධානිය වගේ රටවල් අද තමන්ගේ ආර්ථිකය හසුරවගන්නේ කෙසේද කියන ප්‍රශ්නාර්ථය ඉදිරියේ ඉන්නේ. එදා 2007 2008 2009 ලෝක ආර්ථිකය කඩා වැටෙද්දී අපිට හැකි වුණා ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැති විදියට කලමනාකරණය කරලා රට ඉදිරියට ගෙන යන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ. අද මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ පොදුජන පෙරමුණේ මිනිස්සු වෙනුවෙන්වත් අපි නියෝජනය කරන මන්ත්‍රීවරු 150ට වැඩි ප්‍රමාණය වෙනුවෙන්වත් නෙමෙයි. මේ යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ සමස්ත 21 මිලියන එක ලාංකීය ජනතාව ආරක්ෂා කරන්න, එය අය ගොඩනගන්න, අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි අද එකතු වෙලා තියෙන්නේ. එදා ත්‍රස්තවාදය අවසන් කරන වෙලාවේ නෑ මොකුත් අවශ්‍ය නෑ, අවශ්‍යද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ඉඳුරිල් මන්ත්‍රීතුමා, එදා ත්‍රස්තවාදය අවසන් කරන වෙලාවේ ඔබතුමාලගේ කරු ජයසූරිය මැතිතුමා ඇතුළු කණ්ඩායමක් ඇවිල්ලා රජයට සම්බන්ධ වෙලා සහාය ලබා දුන්නා. මේක ජාතික අවශ්‍යතාවයක්. මේ ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් අපි එකතු වෙලා මේ ආයවැයට සහයෝගය දෙන්න ඕන. ඔබ දන්නවා අපි රටම බලාපොරොත්තු වෙන වෙනස්කම් කරන්න මේ ප්‍රශ්නගත මොහොතේ අපට විශාල දායකත්වයක් දෙන්න පුළුවන්. ඒ සඳහා තමයි අද ඩිජිටල් කරණය කිරීම සඳහා අවශ්‍ය කරන පරිසරය සඳහා වූ වැඩපිළිවෙල යෝජනා කරලා තියෙන්නේ. මේක දකුණට විතරක්වත් උතුරට මන්ත්‍රීතුමා අම්පාරට නැතුවවත් නෙමෙයි මුළු රටටම ඉදිරියට යන්න අවස්ථාව ලබා දෙන මොහොතක්. අද සංචාරක කර්මාන්තය බිමට වැටිලා අපේ ප්‍රදේශවල අහිංසක මිනිස්සු ජීවත් වෙන්න අමාරුවෙන් ඉන්නේ. නමුත් සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල මේ යෝජනාවේ තියෙනවා. අද විනාශ කරපු කෘෂිකර්මය විනාශ කරපු අපනයන කෘෂිකර්මය දියුණු කිරීම සඳහා අද විශාල වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. අපේ ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න ආයෝජන ගෙනීම සඳහා වූ පරිසරය නිර්මාණය කරන්න අවශ්‍ය වෙච්ච ස්ථාවර පිළිගත හැකි බදු පදනම බදු ප්‍රතිපත්තිය අද රජයේ ඉදිරිපත් කරලා තිනවා. ඔබතුමාලා මතකයි එදා මතකයි එදා නැව පිටත් වෙනකොට එක බදු ප්‍රතිපත්තියක් නැව ලංකාවේ ගොඩ බානකොට තව බදු ප්‍රතිපත්තියක් ආයෝජකයා පළවෙනි වර ලංකාවට එනකොට එක බදු ප්‍රතිපත්තියක් දෙවනි පාර එනකොට තව ප්‍රතිපත්තියක් තුන්වෙනි පාර එනකොට තව ප්‍රතිපත්තියක් එයාට කිසිදු ආයෝජකෙක්ට රට පිළිබඳව විශ්වාසය නැති වුණා. එනිසා මේ මොහොත කෝවිඩ් මර්ධනය වෙලා රට ඉදිරියට යන මොහොතට සූදානම් වෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන මොහොතක්. මේ මොහොතේ මම නියෝජනය කරන ගාලු දිස්ත්‍රික්කයේ මිනිසුන්ගේ පළවෙනි ප්‍රශ්නය පානීය ජල ප්‍රශ්නය. බීමට ජලය නැහැ. ඒ සඳහා මාගාල ජල යෝජනා ක්‍රමයේ ඉදිරි කොටස ඒ වගේම බද්දේගම දෙවන අධියර සඳහා මුදල් ලබා දෙනවා කියන සහතිකය අපේ වාසුදේව නානැක්කාර ඇමතුමා ලබා දුන්නා. මම ඒ ගැන සතුටු වෙනවා, ස්තුතිවන්ත වෙනවා. ගාල්ලේ බාගෙට ඉදි කරලා තියෙන අධිකරණ සංකීර්ණය අවසන් කරන්න එදා මම මූලික වෙලා ආරම්භ කරපු මාතෘ රෝහල කරාපිටියේ අවසන් කරන්න කරාපිටියේ රෝහලේ අනෙකුත් ඉදිකිරීම් කටයුතු සංවර්ධනය සඳහා මුදල් වෙන් කරන්න ඒ වගේම ඉහළ අධ්‍යාපන මට්ටමක් තියෙන ගාලු දිස්ත්‍රික්කයේ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබා ගන්න තැන් නැති නිසා අති ජනාධිපතිතුමාගෙන් මම විටින් විට ඉල්ලුවා අපට තාක්ෂණික උද්‍යානයක් ඩිජිටල් ගම්මානයක් ලබා දෙන්න කියලා. ඒ තාක්ෂණික උද්‍යානය ඒ වගේම තාක්ෂණික විශ්වවිද්‍යාලය සහ ඩිජිටල් ගම්මාන ලබා දීම මේ ආයවැය තුල අපි දකිනවා. ඒ පිළිබඳව මම රජයට අධිකරු ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ
Honorable, please wind up.
Yeah, give me 2 minutes.
Yeah, please.
Ewagema, Dheevara Karmaanthaya, Vishala Vashayin Siddhuvana, Pradeshaya Khetiyata, Apetiyena Salmon Factory, Wahala Demma Edahitapu, Dheevara Amatiyarunge, Dushita Kriyanisa, Adatat, Kuda Dheevara Yangeng, Miladi Gatta Malu Elta, Sallitika Gevalane, Minna Mekatiyutu, Venueng Medihatvela, Esandaha Pilituru Denna, විසඳුම් දෙන්න අද රජය ගන්නා පියවර අපි ඉතාම ඉහලින් අගය කරනවා.
Honorable, please wait.
ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, ගරු බෝලස්නාර මන්ත්‍රීතුමනි, යොට් මරීනා එකක් හැටියට ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ වැඩ කටයුත්ත කඩිනම් කරන්න කියන ඉල්ලීමත් මේ මොහොතේදී ඉදිරිපත් කරමින් අපිට අපේ පාසල් පද්ධතිය සංවර්ධනය කළා. මේ ඉදිරි කාලය තුල ඉදිරි වර්ෂය තුල මනා ලෙස කළමනාකරණය කරගෙන රට ඉදිරියට ගෙන යන්න සහතිකය රැකවරණය විපක්ෂයේ මන්ත්‍රීවරු නියෝජනය කරන ජනතාව ඇතුළු සමස්ත ලාංකිකයන්ට ලබා දෙමින් රට ඉදිරියට ගෙන යන්නට හැකියාව තියෙනවායි කියන එකත් ප්‍රකාශ කරමින් මේ අපි විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියන්න ඕන රේස් එක පටන් අරගෙන මාස දෙකයි හාවා ඉබ්බයි තරග කරන්න කොටත් ප්‍රේක්ෂක දුවන කොටත් මොකද වුනේ මැදදී හිතුවා දිනුම් කියලා
හැබැයි
ප්‍රේක්ෂක දිනන්නේ අවුරුදු 5 ඇතුළත අවුරුදු 5 අවසන් වෙනකොට අපි ජනතා බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් සහතිකය ලබනවායි කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා ඔබ සැමට බොහොම ස්තුතියි
thank you honorable ඉන්දුනිල් තුෂාර අමරසේන
බොහොම ස්තුතියි ගරු මූලාසනේ වන්තුමනි අපේ චන්දිම වීරක්කොඩේ මෛතුමා ගැන මොනවා කියන්නද කියලා කල්පනා කරේ මොකද පහුගිය ආණ්ඩුවට බැන්න හොඳටම පහුගිය ආණ්ඩුවේ අපි පසුපෙළ මන්ත්‍රීවරු හැටියට අපි හුලං ඇද ඇද ඉන්නකොට ඒගොල්ලෝ තමයි ආණ්ඩුවේ හිටපු බොහොම ජේෂ්ඨ ඇමතිවරු පෙට්‍රෝලියම් බාරව මං හිතන්නේ රැකියාව විශාල පිරිසක් පෙට්‍රල් සෙඩ් විශාල අවස්ථා රාශියක් මෙවා කරපු හොඳ යතුරු කරල්ල ඒ ආණ්ඩුවේ යතුරු කරල්ල කරකෝ කරකෝ හිටපු පුද්ගලයෙක් තමයි දැන් ඔය අසරණ කරලා කුණු කූඩට දාලා තියෙන්නේ පව් අර 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 පසු පෙරට දාලා දෙන්නේ බිත්තිය හේත් වෙනවා පුටුව ඉතින් අපි කනගාට වෙනවා මේ අපේ ආණ්ඩුවේ හිටපු පොරක් හැටියට හිටපු පුද්ගලයා මේ දැන් ආපහු අර අර පසු පෙරේ කුණු කූඩට දාලා දැන් එතන ඉඳලත් එක්කෝ නෑ අපි එච්චර තදින් බහින්න හොඳ නෑ ළඟදීම ඔබතුමාලා වගේ විශාල කණ්ඩායමක් අපිත් එක්ක නැවත සම්බන්ධ වෙන බව දන්න නිසා ඔබතුමාට අපි ඒ තරම් තදට බහින්න උත්සාහ කරන්නේ නෑ එතකොට චන්ද්‍ර වීරක්කොඩේ මෛතුමා එතකොට මං අපේ මේ ගුණපාල රත්නසේකර මෛතුමා මගේ ආසනේ ඊගාව සංවිධායකරයා මම එදාන හිටියේ මේ එතුමා ආර්ථික විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු හැබැයි එතුමාගේ ආර්ථික විද්‍යා න්‍යාය ගැන මම අද තමයි දැනගත්තේ සාමාන්‍යයෙන් ආනයන ආදේශන කර්මාන්තකරණය ගරු මලලස රත්නසේකර මෛතුමනේ ඒක ලෝකේ යල්පැන ගිය සංකල්පයක් ඉතින් ඒකට ආය ආපහු 77 යුගයට ආය ආපහු ගෙන්න ඒක එතුමා අනුමත කරන එකම තමුන්නාංශගේ ආර්ථික විද්‍යා සංකල්පය ගැන මම කනගාටුවට පත් වෙනවා එතකොට අර අපේ ගලාගෙන යනවා කළු බුළු ඔය කියලා ඔය ඒ මොලේ ඒකට දාලා හොදන්න ඕනේ මේ වගේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ කියන එකත් මම විශේෂයෙන් මේ අවස්ථාවේදී කියන්න ඕනේ එතකොට අර මූලාසනේ
වන්දනමනේ
මගේ නම කිව්ව නිසා දැන් මේ ආර්ථිකයන්ගේ මේ වාතාවරණය වෙනස් වෙලා කියලා විපක්ෂයේ අපේ තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමාට දන්නේ නැහැ මේ කොවිඩ් ව්‍යසනයත් එක්ක ලෝකෙ වෙනස්
හරි බොහොම ස්තුතියි තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා ඔබතුමා කතා කරන්න
හදනවා මෙතන බෑ පොයින්ට් ඔෆ් ඕඩර් ආන ටියුෂන් ක්ලාස් කරන්න දෙන්න බෑ ඔව් අපිට සල්ලි නැහැ නේ ගෙවන්න මේ නොමිලව ගන්නව නම් ඒත් කමන්නේ ඒ නිසා මූලාසනේ මන්ත්‍රීතුමනි දැන් ඊයේ ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්ති කතාව තිබුණා මම හිතන්නේ ඒක දේව වාක්‍යයක් හැටියට සලකලා ඒක අගය කරපු කතාත් අපිට ගොඩක් ඇහුණා මම දන්නම් ඒ කතාව අර ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට ඒ දාපු සමනල පූට්ටු කතා ටිකම තමයි ඒකේ තිබුණේ ඒක කිසිම වෙනසක් තිබිලා තිබුණේ නැහැ හැබැයි අද දවසේ ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පරවියදොන්නෙක් නිදහස් කළා කියන ආරංචිය අපිට ඇහෙනවා. ඔව් පරවියදොන්නෙක්. එක්කෙනෙක් තමයි වජිර මේ අපේ අනුෂ පැල්පිට මහත්තයයි මේ ලලිත වීරතුංග මහත්තයයි කියන පරවියදොන්නෙක් ජනාධිපතිතුමාගේ පළවෙනි පදවි ප්‍රාප්තිය දවසේ නිදහස් කරලා හැරියා කියලා අපිට ආරංචි වෙනවා. ඔව් අර සිල් රැදි වගයක් වෙනුවෙන් ඒව අවභාවිතා කරලා සිල් රැදි බෙදලා කෝටි 60කට රජයේ නිලධාරීන් ඉන්නේ සිල් රැදි බෙදන්න නෙමෙයි මං හිතන්නේ ජනාධිපතිවරයාගේ පළවෙනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් තමයි ඒ පරවිය දෙන්න නිදහස් කරලා දෙන්නේ සාමාන්‍යයෙන් ඒක සෞභාග්‍ය දක්ම හැටියට තමයි අපි සලකන්නේ එතකොට අපි විශේෂයෙන් ඒකම දැන් අපි ඊයේ දවසේ අපි පුවත්පත් වල හරිම මාතෘකා ටිකක් තියෙනවා මොනවද තියෙන්නේ වතු කම්කරුවන්ට රුපියල් 1000ක දීමනාවක් ස්ථිරයි ඈ ඊගාවට රජයේ සේවකයන්ට හවස 4න් පසු වෙනත් රැකියාවලට යාමට අවසර ලැබෙයි මේක දැන් තමුන්නාසෙත් මේ වතුකරුවන් කම්කරුවන් ගැන තමුන්නාසලා තමුකෙන් කියලා දෙන්න දෙයක් නැහැ
වතුකම්කරුවන්ට රුපියල් 1000ක් දෙනවා කියලා කියලා කියන්නේ කොහමද? මේ මේ අයවැය ලේකරේ. ඒ ඒ වතුකම්කරුවන්ට සේවය කරන අදාළ වතු සමාගම් සමග සාකච්ඡා කොට ඒ වතු සමාගම් මගින් රුපියල් 1000ක් දීමට යෝජනා කරමි. හැබැයි මේ වෙනකොට ඊයේ දවස වෙනකොටම ඒ වතුකම්කරු ඒ වතු සමාගම් ඒ සියලු වතු හිමියන් එකතු වෙලා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අපිට නම් මේ රුපියල් 1000 දෙන්න හැකියාවක් ඇත්තෙම නැත කියන කාරණය ඔන්න දැන් දරුන් දීලා තියෙනවා. එතකොට මොකද්ද මේ මාතෘකාවට සිද්ධ වෙන්නේ? එතකොට මොකද්ද ඒක ප්‍රතිලාභය? එතකොට අපිට කියන්න සිද්ධ වෙන්නේ ජනාධිපතිතුමා පේල් කියන එක නේද? සර් පේල් කියන එක නේද? ඈ එතකොට ආපහු කියනවා රජයේ සේවකෙන්ට. රජයේ සේවකයෝ ටික කට අරගෙන බලන්න හිටියා. අපිට පඩි ඇඩුවේ විශ්‍රාම ටික බලා හිටිය අපේ අර 2016 ඉඳලා අහිමි වෙච්ච අපේ දීමනාව ලැබෙයි. ගොවිය ටික බලා හිටිය අපිට ඇති වෙන පොර ටික ලැබෙයි. මෙරටේ කම්කරුවෝ ටික බලා හිටිය අපිට වරප්‍රසාද ලැබෙයි. මෙරටේ ගෘහණියෝ මිනිස්සු බඩගින්න ඉන්න මිනිස්සු බලා හිටිය අපිට අඩු මිලට බඩු ටික ලැබෙයි. මොනවද ලැබෙන්නේ? මෙන්න රජයේ සේවකයන් නදන පොඩි කැරට්ටලයක්. ඕගොල්ලන්ට 55 නෙමෙයි අවුරුදු 60 ගියාමත් ඔයාලට සේවය කරන්න පුළුවන් හොඳේ. එහෙම දෙනවා පොඩි කැරට්ටලයක්. ඒ විතරක් නෙමෙයි. ආපහු
ගරුමන්තුමා විනාඩි දෙකක් තියෙනවා.
විනාඩි
දෙකක් තියෙනවා ඔබතුමාට.
ආපහු මොනවා හරි වැඩක් ප්‍රයිවට් වැඩක් කරගන්නත් ඕගොල්ලන්ට අවසරයක් තියෙනවා කියලා. ඇත්ත. ඇත්ත. ඒ ගැන පොඩි අවබෝධයක් තියෙනවා. මොකද බන්දුර ගුණවර්ධන මහත්තයලගේ ඉඳලා මේ ආර්ථික ස්ථාරවල තේරෙනවා. ඒ ආණ්ඩුවේ සේවකෙන්ට හවස 4 වෙනකම් සේවය කරලා ගන්න පඩියෙන් දැන් තියෙන ජීවන වියදමත් එක්ක බඩු මිලත් එක්ක වැඩ කරන්න බෑ ජීවත් වෙන්න බෑ කියන එක දන්නවා. ඒ නිසා අපිට බලා ගන්න පුළුවන් මේ හෙට අනිද්දාට හවස 4න් පස්සේ ගෙවල් ගන්න ඇවිදලා බින් කොටන්න තියනවාද? පොල් කඩන්න තියනවාද? ලිං හිඹ තියනවාද? කැලා සුද්ධ කරන්න තියනවාද? වතු සුද්ධ කරන්න තියනවාද? දැන් මේ රජයේ සේවක ටික දැන් යවන්න හදන්නේ කුලි වැඩ වලට. පොඩි පොඩි part time කරලා ජීවත් වෙන්න ඒ රජයේ සේවක ටික ආපහු යවන්න හදන්නේ. ඉතින් මොනවද මේ වතුකම් කරවන්න දුන්නේ? මම ඒක ගැන තමුන්නාසලට මේ අවස්ථාවේදී අවධානය යොමු කරනවා. ඒකම ඒකම අපේ රටට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තමයි මේ හොරුන්ගේ සල්ලි හම්බ කරලා පිටරටවල හංගගෙන ඉන්න එළියට නොදා ඉන්න අවිධිමත් දේවල් වලින් ගසා කාපු විවිධ කොන්ත්‍රාත් වලින් ගසා කාපු හොරුන්ගේ සල්ලි ටික ආපහු එළියට ගන්න මෙන්න මේ අයවැය මේ අයවැය යෝජනාව තුළ දැන් ඉඩක් ලැබෙනවා.
ගරු මන්ත්‍රමක් කැටියෙන් අවසන් කරන්න කැටියෙන්.
කැටියෙන් අවසන් කරනවා. කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් මේ අවස්ථාවේදී කරන්න තියෙනවා. ඒකම අපි දැක්කා. දැන් විහාරස්ථාන මේ බුදුදහම උලාගෙන කන්න බලාගෙන ආවේ. හැබැයි අපි දකිනවා සමාජ දාලාවල නායකයින් ස්වාමින් වහන්සේලාට දාන බෙදෙන ෆොටෝ නෙමෙයි අද හොමාරු වෙන්නේ. නායකයින්ට ස්වාමින් වහන්සේලා දාන බෙදෙන විදිහට අද බුදුදහම පරිවර්තනය කරලා මහා ගංගාවලෙන් නාගය මත වෙලා මේ බුදුදහම නෙමෙයි. මේක බුදුදහම නෙමෙයි. බුදුදහම
කරන්න ගරුමන්තුමා
උලාගෙන කාලා ඉවරයි.
ගරුමන්තුමා අවසන් කරන්න.
දාන බෙදනවා ස්වාමීන් වහන්සේලා.
අවසන් කරන්න.
මේ බුදුදහම ඒ තරම් අපරාධයට ලක් කරලා. හැබැයි එහෙම අපරාධයට ලක් කරපොත් මේ නායකයෝ
අවසන් කරන්න
කැදී අවසන් කරන්න.
අවසන් කරන්න.
ඉතින් මේ සාහසික අපරාධ කරන්න එපා. මේ විනාශ කරන්නේ රට. මේ විනාශ කරන්නේ අපේ ධර්මය. මේ විනාශ කරන්නේ අපේ ආගම. මේ විනාශ කරන්නේ අපේ සාසනය.
ගරුමන්තුමා අවසන් කරන්න.
තමන්ට බලයට එන්න ඕන පොළොව පළියට. බලය රැකගන්න ඕන
පළියට.
මේ වගේ ආගම රට ජාතිය විනාශ කරන්න එපා කියන කාරණේ
මේ
අවස්ථාවේදී අපි කියන්න කැමතියි.
ස්තුතියි. ඔනරබල් උදයාන කිරිඳිගොඩ. ඔනරබල් කිරිඳිගොඩ.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වසර 4 අදූරදර්ශී පාලන තන්ත්‍රයක් පරාජය කරලා වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් මේ රටේ බලය ලබාගෙන මේ පාර්ලිමේන්තුව මගින් ඉදිරිපත් කරන ලබන පළවෙනි අයවැය, ඒ වගේම 9 පාර්ලිමේන්තුවේ පළවෙනි අයවැයට මටත් අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මගේ කරුණු දැක්වීමට පළමුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මං හිතන්නේ අපි සම්ප්‍රදායික දේශපාලනය තුළ හැමදාම දැක්කේ ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන අයවැය දෝෂ දර්ශනයේ ලක් කිරීම තමයි විපක්ෂයේ කාර්යභාරය කියලා. ඒ වගේම ආණ්ඩු පක්ෂයත් අපි දැක්කේ ගේන හැමදේම හොඳයි කියන එක. මං හිතන්නේ අපි මේකටින් ඔබට යා යුතුයි. මේ තුළින් තමයි අපිට සාර්ථක අයවැයක් ඉදිරි අනාගතය සඳහා ගෙන යාමේ හැකියාව ලැබෙන්නේ. ඒ සඳහා ආණ්ඩු පක්ෂයත් තියෙන්නව සදොස්තන් නිවැරදි කිරීමට එකතු විය යුතුයි. ඒ වගේම විපක්ෂයත් මම හිතන්නේ සම්ප්‍රදායික කුහක දේශපාලනයෙන් බැහැර වෙලා මේ අයවැය තියෙන සාධනීය ලක්ෂණ ගැන කතා කරලා මේ රටේ ජනතාවට අවසානයේ ප්‍රතිඵලයක් සාර්ථක ප්‍රතිඵලයක් සක්සස් භාවයක් ලබා දීම සඳහා දායකත්වය දැක්විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ප්‍රකාශය ගරු කොට ගනිමි. ඒ ගමන් මගේ ඉදිරියට යාම සඳහා ඇතිකර ඇති 2021 අයවැයෙහි ලෝ පුරා පැතිර පවත්නා COVID-19 වසංගතය තුළින් රටෙත් විදේශයන්හිත් ඇති ආර්ථික තත්ත්වයන් තුළ ඉතාම සීරු මාරුවෙන් මේ ආර්ථික ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රමානුකූල දැක්මක් මෙවර 2020 අයවැය තුළින් ඉදිරිපත් කරලා තියෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා 5%ක පමණ වාර්ෂික උද්දමන වේගයක් පවත්වා ගැනීමටත්, ස්ථාවර පොලිස් සහ විදේශ විනිමය අනුපාතයන් පවත්වා ගැනීමටත්, ඒ වගේම ස්ථිර බදු ප්‍රතිපත්තියක් සඳහා රට හුරු කරවීමටත්, ඒ වගේම නිෂ්පාදන ආර්ථිකයක් තුළ ඒ සඳහා ක්‍රියාත්මක වීමේ උපාය මාර්ග වර්ධනය කිරීමටත්, ඒ තුළින් රාජ්‍ය ආදායම සහ වියදම අතර පවත්නා වූ පරතරය අවම කිරීමටත්, රාජ්‍ය ණය සීමාව 70%ක මට්ටමකට පවත්වා ගැනීමටත්, ඒ වගේම විදේශ වෙළඳ හිගය අඩු කර ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි අපේ ප්‍රතිපත්ති තුළ අපි ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක මේ අයවැය ලේඛනය තුළ සාක්ෂාත් කරලා තියෙනවා. ඒ සඳහා අපනයන විවිධාංගීකරණය, අනවශ්‍ය ආනයනන් සීමා කිරීම, ඒ වගේම සේවා ඉපැයීම් වැඩි කර ගැනීම ආදී ඉලක්කයන් ජයගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පියවරයන් මේ අයවැය තුළින් දක්වා තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමටත්, විරැකියාව අවම කිරීමටත්, ජීවනෝපාය මාර්ග වර්ධනය කිරීමටත්, සෞඛ්‍ය අධ්‍යාපනය සමාජ සුබ සාධනය ඒ වගේ විෂයන් පුළුල් කිරීමටත් මේ අයවැය තුළින් උත්සාහ දරා තිබෙනවා. මම දැක්කා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරා විපක්ෂ මන්ත්‍රීවරුන්. රාජ්‍ය ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලුම වියදම් මේ වේර අයවැයට අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තුළින් මේ කොවිඩ් වසංගතය ජය ගැනීම සඳහා ආරක්ෂක අංශ විසින් කරන්නා වූ ක්‍රියාමාර්ගයන් ඉදිරියට ගෙන යාම සඳහා ශක්තියක් දායකත්වයක් ලබා දීලා තිනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය යොදවමින් තරුණ පරම්පරාව සහ ජාතිය ගලවා ගැනීමටත්, මාතාල කල්ලි වලින් සංවිධානාත්මක අපරාධ කල්ලි වලින් රට ගලවා ගැනීමටත් කරන්නා වූ මෙහෙයුම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබෙනවා. ඒ වගේම මම හිතන්නේ අනාගත පරම්පරාව ගැන කටයුතු කරන රජයක් විදිහට වෘත්ති අධ්‍යාපන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ආරම්භ තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මූල ආරම්භය ආරම්භ තියෙනවා. ඒ තුළින් තාක්ෂණික උද්‍යාන ඇති කිරීමටත්, වෘත්ති අධ්‍යාපනයේ නගා සිටීම සඳහා වරාය නාවික ගුවන් තාක්ෂණ ඉංජිනේරු විෂයන් කේන්ද්‍ර කොටගත් නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම, විදේශ විනිමය උපයාගත හැකි ආකාරයට හෙදියන්ට උපාධි ප්‍රදානය කිරීමේ මට්ටමට හෙදි විද්‍යාල උසස් කිරීම, වෘත්ති අධ්‍යාපනය සඳහා ලබා ශිෂ්‍ය ශික්ෂාවන් ප්‍රමාණය දෙගුණ කිරීම, ඒ වගේම ජාතික විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍යයන් සඳහා ඉඩ ප්‍රස්ථා අවස්ථා වැඩි කිරීම, ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකටම නාගරික විශ්වවිද්‍යාල එහෙම නැත්නම් සිටි කැම්පසස් සිටි යුනිවර්සිටිස් ඇති කිරීමේ ව්‍යාපෘතීන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තුළින් මේ රටේ දරුවන්ගේ කෞශල්‍යන් උකහාගෙන රටට අනාගතයට වැදගත් පරම්පරාවක් බිහි කිරීම තමයි මේ මූලික හරය වෙලා තියෙන්නේ. ඒ වගේම පවත්නා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ, පවත්නා ශක්තියන් තුළ, අනධ්‍යයන සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය තුළ තියෙනා වූ පහසුකම් තුළ මා හිතනවා තවදුරටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ශිෂ්‍යයන් යොමු කළ හැකි. ඒ වගේම තමන්ගේ මුදල් වියදම් කරලා වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා කැමැති තරුණ ප්‍රජාවට, කැමැති ප්‍රජාවට විශ්වවිද්‍යාල තුළින් ඒ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දිය යුතුයි. ඒ තුළින් විශ්වවිද්‍යාල පද්ධතියට අවශ්‍ය වන්නා වූ අතිරේක පිරිවැයක් උපයා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒ තුළින් විශ්වවිද්‍යාලවල සේවකයන්ගේ අනවශ්‍ය අතිකාල දීමනා ගැනීම නවත්තලා ඔවුන්ගේ සේවයට සරලන වැටුපක් ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම
ගරු මන්තුමා තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
ඒ වගේම මං මාධ්‍යම පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට අපේ වටුකම්කරු ජනතාවගේ දෛනික වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ගත්තා වූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ මූලාසන ආරවුල මන්ත්‍රීතුමත් අපිත් එක්ක එකතු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අපේ රජයට ඒ අවශ්‍ය කෘතවේදීත්වය දක්වන, ඒ වගේම ඒ තුළ ඇති වී තිබෙනා වූ ප්‍රශ්නයන් නිවැරදි ආකාරයෙන් කළමනාකරණය කළා යම්කිසි වැවිලි සමාගම් මේ රටේ ප්‍රතිපත්තිත් එක්ක ගමන් කරන්නේ නැත්නම් ඔවුන් සමග තිබෙනා වූ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන බවත් ප්‍රකාශ කරනවා. ඒ වගේම මම හිතන්නේ වැවිලි සමාගම් වල විශේෂයෙන් රජයේ වැවිලි සමාගම් වල පවත්නා වූ ආර්ථික අර්බුදයන් ජය ගැනීම සඳහා නැවත පැල රෝපණය කිරීම විවිධ ශාක රෝපණය කිරීම කම්කරු ජනතාවත් සමග එකතු වෙලා ඔවුන්ගේ ශක්තියත් වැඩි දියුණු කරමින් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරමින් කළ යුතු ක්‍රමවේදයක් කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒ වගේම මම හිතන්නේ අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගී යන කියමන පසක් කරමින් පුනර්ජන්නීය බලශක්තිය සම්බන්ධයෙන් විශාල අවධානයක් මේ රජය යොමු කරලා තිබෙනවා. ඒ තුළින් මම හිතනවා මේ රටේ අනවශ්‍ය ඉන්ධන සදා යන වියදම් මේ රට තුළ එකතු කර ගැනීමෙන් මේ රටේ ඉදිරි අනාගතය සඳහා විශාල දැක්මක් පුළුල් දැක්මක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමා කෙටියෙන් අවසන් කරන්න.
Give me 2 minutes. පානීය ජල ගැටලුව මහනුවර දිස්ත්‍රික්කයේ ඔබතුමත් දන්නවා මාත් දන්නවා අපි හැමදාම කතා කරපු ප්‍රශ්නයක් තමයි. මේ සඳහා විශාල අවධානයක් යොමු කරමින් සැමට ජලය සැලැස්ම තුලින් මේ රටේ ජනතාවට වසර 3ක් ඇතුළත ජල පානීය ජලයේ පහසුකම් ලබා දීම සඳහා වන ක්‍රියාමාර්ග ආරම්භ තිබෙනවා. ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මදක් කතා
කළේ කෙලින් අවසන් කරන්න
තත්පර කිහිපයක් ලබා දෙන්න කරුණා කරලා. මොකද වසර 42කට පසු මේ රටේ උපරිම අධිකරණවල විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. ඒ තුලින් මේ රටේ නඩු ප්‍රමාදයට විසඳුමක් ලබා දීලා තියෙනවා. ඒ වගේම විශාල පිරිවැයක් ලබා දීලා තියෙනවා අධිකරණ අමාත්‍යාංශයට අධිකරණ ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා. ඒ තුලින් විශේෂයෙන්
නීති අවසන් කරන්න ගරු මන්තුමා
රටට බරක් නැතුව තමන්ගේ රාජකාරි කරන නීතිඥවරුන්ගේ වෘත්තීය සුදු අවශ්‍යතා සඳහා කාර්යාල සංකීර්ණතා
අවසන් කරන්න ගරු මන්තුමා කෙටි කරලා අවසන් කරන්න
කියලා දැනුම් දෙමින් මේ කරන්නව
කටයුතු වල
ඉදිරි වසර තුන මේ රටේ ගෝඨා මහින්ද සුසංයෝගයේ සක්සස් කියන එක මේ රට තුල ජනිත කරන බව ප්‍රකාශ කරමින් මාගේ කතාව හැන්සඩ් වාර්තාවට ඇතුළු කිරීම සඳහා ගෞරවයෙන් අවසර පතනවා.
ස්තුතියි ගරු චින්තක අමල් මායදුන්න මන්තුමා. ඔබතුමාට විනාඩි 7ක් තියෙනවා. ඕඩර් ප්ලීස්. ඊට ප්‍රථමයෙන් මූලාසනට වීරසිංහ වීරසුමන ගරු මන්ත්‍රීතුමා.
අරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්තෙන්ම විශේෂයෙන්ම පළවෙනි අයවැය සම්බන්ධව මගේ පාර්ලිමේන්තු ජීවිතේ, ඒ වගේ විශේෂයෙන්ම මායදුන්න කෙනෙක් පාර්ලිමේන්තුවට පිවිසෙච්ච ඉතිහාසයේ පළවෙනි අවස්ථාව, ඒකත් එක්කම මේ අවස්ථාවේදී මේ 75 වෙනි අයවැයේ ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ 14 වෙනි අයවැය අනුව විශේෂයෙන්ම මම කියන්න හදපු කාරණාවලට එහා ගිය කාරණාවක් කියන්න සිද්ධ වීම තමයි මම හිතන්නේ මම මේ පළවෙනි අයවැය මට තියෙන කනගාටු. අද විපක්ෂයේ මන්ත්‍රීවරු සමහරක් නිකන් බුබ්බඩයෝ වගේ ඉදිමිච්ච බඩහැලයෝ වගේ සමහරක් වෙලාවේදී මේ පාර්ලිමේන්තුව තුල කතා කරන්නේ කිසිම කාරණාවක් දන්නේ නැහැ වගේ. ඒට හේතුව එදා යහපාලන ආණ්ඩුවක් ගෙනල්ලා යහපාලන ආණ්ඩුවේ මේ රටේ ජනතාවට බොරු කරලා මේ රටේ ජනතාව නොමග අරපු එකම විපක්ෂ කණ්ඩායම තමයි මේක. තමන්ගේ දේශපාලන ජීවිතේ තමන් ගොඩනගිච්ච දේශපාලන පක්ෂයට පයින් ගහලා ඒ දේශපාලන පක්ෂයේ හිටපු නායකයෝ නන්නත්තර කරපු මෙවැනි දේශපාලන අහිගුන්ටකෝ ඉන්න තැනකට පළවෙනියෙන් එන්න ලැබිච්ච එක ගැනත් කනගාටු වෙනවා. ඒ වගේ විශේෂයෙන්ම අපි දන්නවා මම දැක්ක අර එහා පැත්තේ හිටපු අර කුරුණෑගල දිස්ත්‍රික්ක නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා දැන් මෙතන උන්නේ නැහැ කියනෝ පැනලා යනවා මකට පැනලා යනවා. එතන ජනාධිපතිතුමා අගමැතිතුමා මේ මහා සංගරත්න සලකන්නේ නැහැ කියන කාරණාව. ඒ කාරණාවේ අපි කියන්න කනගාටුයි. ඇත්තටම මේ රට නොමගරන එක නෙමෙයි කාරණාව වෙන්න ඕනේ. මේ සුනම තමන්ගේ ගෞරවය අපි බුද්ධ ශාසනයට තියෙන ගෞරවය අනිකුත් ආගම වලට තියෙන ගෞරවය විශේෂයෙන් අපි ඕනවට වැඩිය ඕන විදියකට අපි සලකලා තියෙනවා. ඒ වගේම මේ රටේ නායකයෝ පසඟ තියලා වඳින පුදන හැටි මේ සමහරක් කියන විපක්ෂයේ ඉන්න පුජ්‍යලයන්ට පුරුදු කරලා තියෙනවා. එදා පින්කටේට කෙලිය මේ මිනිස්සු අද ඔය ඉන්න විපක්ෂ නායකයා තමන්ගේ අතේ තිබිච්ච බුද්ධ ශාසන අමාත්‍යාංශය තුළ තිබිච්ච පින්කඩේට ගැලියා. ඒ පින්කඩේට ගැලිනකොට මුං එකෙක්වත් බැලුවේ නැහැ. හැබැයි ඔක්කොම අමතක වෙච්ච මිනිස්සු අද ඔක්කොම අමතක කරලා කියනවා බුද්ධ ශාසනයට දිගෞරව කරනවා කියලා. බොහොම කනගාටුයි. ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම කුසිකර්ම ශේෂ්ඨයට දීවර ශේෂ්ඨයට ඒ තිබිච්ච ඒ දීවර ජනතාවට අපේ ප්‍රදේශවල ඉන්න අද විශේෂ සහන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන වෙලාවේ අද කොවිඩ් වසංගතයේ ලෝකීය ගෝලීය අවශ්‍යතාවයක් අනුව කොවිඩ් වසංගතයේ ලෝකයේ ප්‍රචාර ප්‍රචලිත වෙනකොට ඒක මර්ධනය කරන්න වැඩපිළිවෙලක් මේ මිනිසු තුල නැහැ. හරන විපක්ෂයක් හැටියට රටේ මිනිස්සු මැරෙනවට විරුද්ධව කතා කරන එකට නෙමෙයි කාරණා වෙන්න ඕන. ඒ මිනිස්සු මැරෙන මිනිස්සු වෙනුවෙන් කරන්න මොනවද කියන කාරණාවයි කියන්න ඕන. ඒ නිසා අනුන්ගේ තැන්වල ඉඳලා වීදුරු ගෙවල් ඉඳලා ගල් ගහන්න එපා කියලා අපි කියනවා. එසා අර අපිට ටිකක් කියන්න කතාවක් අර පිටිපස්ස රැංගිල්ල ගහලා බලනවලු ගඳද සුවඳද කියලා. එහෙම ඉන්න කණ්ඩායමක් තුල ඉන්න කෙනෙක්ගෙන අපි ලැජ්ජ වෙනවා. ඒ නිසා විශේෂයෙන් එදා ඔය සමහරක් වෙලාවට අද අපි දන්නවා අද හොඳ තීන්දුව දීලා තියෙන අවස්ථාවක් මේ රටේ මේ දේශපාලන වශයෙන් නෙමෙයි අද විශේෂයෙන්ම අධිකරණය තුල ඒ අධිකරණය තුල දින්ද තීන්දු තීරණ දැන් එදා බදුරු දීලා ඔයක තිබිච්ච සියලුම ඉඩකඩම් වල අපේ ප්‍රදේශයේ තිබිච්ච වන විනාශ කරනකොට ඒ වන විනාශයට විරුද්ධව අද ඒ මිනිසුන්ට විනාශ වෙච්ච වනය වෙනුවට නැවත වාරයක් ඒ ගස්කොලන් හිටවල එක ස්ථාපිත කරන්න පුළුවන් වැඩපිළිවෙළ නිර්මාණය කරලා තියෙනවා. මේ යහපාලන ආණ්ඩුව තුල ඇස්කම් පේන්නේ මිනිස්සු වගේ ජීවත් වෙච්ච අද විපක්ෂයේ ජනතාව අද අපිට කතා කරලා කියනවා මෙන්න මේ කාරණාවල තියෙන වැරදි කියන කතා කරන්න එනවා. ඒ නිසා මම දැක්කාර විග්නේෂන් මහත්තයා අද පළාත් සභාවේ අතිගරු ජනාධිපතිතුමා එදා අපේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමා පළාත් සභාව උතුරේ ස්ථාපිත කරපු නිසා තමයි විග්නේෂරන් වගේ චරිත අද පාර්ලිමේන්තු රැඳ පුළුවන්කමක් වෙලා තියෙන්නේ. හැබැයි එදත් ජාතිවාදී අවශ්‍යපෝයි ජනතාව ඒ ජනතාවට සිංහල මිනිස්සුන්ට බයද දෙමළ මිනිස්සුන්ට බයද කියලා දහනවා. එහෙම අහලා ප්‍රශ්නයක් කතා කරලා ඉවරලා ප්‍රශ්නේ පැනලා යන ජාතියක මිනිස්සු හැටියට අපි දෙමළ ජනතාවට ආදරෙයි. ඒ දෙමළ ජනතාවට ආදරේ නිසා තමයි එදා උතුරු වසන්තය කියලා එකක් නිර්මාණය කරලා එදා උතුරු ජනතාවට ජීවත් වෙන්න පරිසරය නිර්මාණය කරේ. අවුරුදු 4 මාරක් තුල පහුගිය ගෙවිච්ච අවුරුදු 4 මාර තුල ඔය උතුරට කෙරුවේ මොනවද කියන කාරණාව ඒ මිනිසුන්ට අද අමතක වෙලා වෙනම බැංකු තිබ්බා, මුදල් තිබ්බා, ප්‍රභා කරලා වෙනම ජීවත් වෙන පරිසරය ගොඩනැගුවා. ඒ ගොඩනැගුව පරිසරයේ නැවත වාරයක් විග්නේශ්වරන්ල ඉල්ලනවා. එසා අපි කියන්න කනගාටුයි. අපි සියලුම දෙනාට එකට ජීවත් වෙන ඒකීය ලංකාවක් හැටියට ජීවත් වෙන්න සාමය ස්ථාපිත කරන්න එදා කොටාපේ රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාලට කරන්න පුළුවන් කමක් ලැබුණා. ඒ නිසා අපි ඒකීය ලංකාවක් තුල ජීවත් වෙනවා. නැවත වාරයක් වර්ගවාදී, ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී ගෙනල්ලා මේ පාර්ලිමේන්තු තුල විවිධ ප්‍රකාශ කරලා මේ මිනිස්සු උත්සාහ කරන්නේ මොකක් කරන්නද? උත්සාහ කරන්නේ නැවත දෙමළ ඩයස්පෝරාව පිරට දින සංවිධාන වලින් එකතු වෙලා නැවත මේ රටට ගේන්න. අපි කියනවා මේ රට දෙකට කඩන්න දෙන්නේ නැහැ. අපි විපක්ෂයේ ඉන්න මහත්තුරුන්ගෙන් අහනවා තමුන්නාසල පුළුවන් නම් අත උස්සලා කියන්න ඔය කියන කාරණාවට තමුන්නාසල එකඟද නැද්ද කියලා. ඒ නිසා අපි කියනවා තමුන්නාසලට මේ විපක්ෂ මන්ත්‍රීවරු හැටියට රට දෙකට කඩන තැනට ඉඩ දෙන්න එපා. ඒ නිසා නැවත ওই ජාතිවාදී අදහස් යොමු කරන්න අවස්ථාව දෙන්න එපා. ඒ කියන කාරණාව මතක් කරමින් විශේෂයෙන් අපි දන්නවා අපේ ප්‍රදේශය තුල පානීය ජල යෝජනා ක්‍රම වලට අපිට සුවිශේෂී අවස්ථාවක් දීලා තියෙනවා. වකුගඩු ප්‍රශ්න තියෙන ප්‍රදේශයක් අපේ ප්‍රදේශ. ඒ ප්‍රදේශයට පානීය ජලය ගෙනල්ලා නැව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ලැබීම පිළිබඳව ඇත්තෙන් මේ ආයවැය තුලින් මේ අපි ඉතාම සතුටු වෙනවා. ගරු මන්ත්‍රීතුමනි තව විනාඩියක අවස්ථාවක් දෙන්න. ඒ නිසා අපේ ගම්වල ජීවත් වෙන අහිංසක ගොවි ජනතාවට අවශ්‍ය ඒ කෘෂිකර්ම පහසුකම් වලට බදු සහන ලබා දීලා දීවර ජනතාවට අවශ්‍ය බදු සහන ලබා දීලා මේ ආයවැය ප්‍රකාශය තුලින් නැවත ස්ථාපිත කරන නව රටක් හැටියට ගොඩනගෙන්න මේ කොවිඩ් වසංගතයට පස්සේ එකතු වෙන්න අපිට අවස්ථාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් නියඳන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා.